පච්චානගත සූත්‍ර කියලා සෝ බැලුවම හොයා ගන්න පුළුවන්. තන මජ්ජිම නිකාය වෙනවා.
මජ්ජිම නිකාය කොයි
සමාජයක්ද? මජ්ජිම. ආ. බලන්න. පච්චායන. පච්චායන මේ සත්වයා ඇත කියලා දකින හින්දා, ඒ කියන්නේ හට ගන්නවා දකින හින්දා ඉන්නවා තියෙනවා ඇත කියන දෘෂ්ටියට යනවා. විනාශ වෙනවා දකින හින්දා නැත කියන දෘෂ්ටියට යනවා. ඔක දෘෂ්ටි දෙකක්. ඒකට තථාගතයෝ දෘෂ්ටි දෙකටම නොපැමිණ අනුපගම්ම කියලා කියන්නේ නොපැමිණ කියන එක අනුපගම්ම. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ නේද? ඒ වගේ මේ දෘෂ්ටි දෙකටම නොපැමිණ අනුපගම්ම. උභවන්තේ මේ අන්ත දෙකටම අනුපගම්ම පැමිණෙන්නේ නැතුව පටිච්ච සමුප්පාද ධර්මයක් දේශනා මොන පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න ඕන. දැන් අර වතුරට එබෙන බල්ලා පටිච්ච සමුප්පාද පැත්ත දැක්කම බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට යන්නෙත් නෑ, බල්ලෙක් නැහැ කියන දෘෂ්ටියට යන්නෙත් නෑ. දැන් බල්ලෙක් ඉන්නවා කියුවොත් දෘෂ්ටියක් කියලා පේනව නේද? වතුරේ බල්ලෙක් හිටින්න බෑ නේද? ඒකට බල්ලා රැවටිලා කියලා අපි දන්නව නේද? ඔව් දැන් බල්ලා ඉන්නේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය නේද වතුරේ? ඒක අපි කෙලින්ම පිළිගන්නා දෘෂ්ටියක් කියලා. මොකද අපි දන්නවනේ බල්ලෙක් නැහැ කියලා නේද? ඒතර බල්ලා දෘෂ්ටිගත වෙලා රැවටිලා. ඊළඟට අපි ඌට කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ පිස්සුද? ඈ? ඌ රැවටිලා ඉන්නේ. බල්ලෙක් නැහැ කියලා. දැන් ඒ බල්ලා නිකන් ඉන්නේ නැහැ. ඔහොම කියන්නේ කොහෙද එන අරපේ? නැත්තම් කොහොමද වෙන්නේ?
ආපහු බිලවල් නැහැ
ඉන්නේ. හට ගන්න ස්වභාවය තියෙනකම් නැහැ කියන්න බෑ. නැත්තම් පේන්න විදිහක් නැහැ. දැන් අපි බල්ලෙක් නැහැ ඔතන ශූන්‍යයි කිව්වොත් ඌ අපිට පිස්සු දෙනවා නේද? එහෙනම් පේන්න කොහොමද? ශූන්‍ය නම් පේන්න විදිහක් නැහැ. මුකුත් නැත්තම් කොහොමද පේන්නේ? මුකුත් නැත්තම් බල්ලෙක් වගේ පේන්න විදිහක්
නැහැ.
ඒ මුකුත් නැහැ කිව්වොත් එතකොට හරිද? නෑ අන්න අපේ දෘෂ්ටි අපි බල්ලාගේ දෘෂ්ටිය කඩන්න ගිහින් අපේ දෘෂ්ටිය ඌට දාන්න හදනවා. ඕ වෙනුනට ශූන්‍යයි. ශූන්‍යයි මොකුත් නැහැ. ඒක තව දෘෂ්ටිය. මොකුත් නැහැ කියන එක තව දෘෂ්ටිය. පේනවද? ඒ මොකුත් නැත්තම් එහෙම පේන්න විදිහක් නැහැ. මොකුත් නැත්තම් දැන් හිස් බවක් නම් තියෙන්නේ සමහර විට අර නිල් අහස වගේ පේන්නේ නේද? ඒ වගේ වෙන්නේ. පැය අපිට මේ නිකන් එක එක මේ 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 චිත්‍ර පේන්නේ මොකද? මොකුත් නැත්තම්. ඒක මොකුත් නැහැ කිව්වත් ඒකත් වැරදි. මොකුත් නැත්තම් හැම පැත්තම එක වගේ වෙන්නේ. එහෙමද වටපිට බලනකොට? ඈ? හිස් භාවයක්ද තියෙන්නේ වටපිට බලනකොට මොකුත්
නැහැ.
එහෙම කියනවා නම් ඒත් මොකක් හරි අප්සෙට් කරන්නේ. බල්ලගේ දෘෂ්ටි ඔගේ එක්ක කියන්නේ නැනවා ගිහිල්ලා මේ ඇස් දෙකවත් පොඩ්ඩක් චෙක් කරගන්න කියලා නේද? ඕක වෙන වැඩේ නම් හොඳ නැහැ. ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් ඇස් දෙක බලව ගන්න. හැම පැත්තම එක වගේ කිව්වොත් නේද? මොකුත් නැහැ ශූන්‍යයි කිව්වොත් එහෙම. එහෙනම් ඉතින් ඇස් දෙක බලව ගන්න කියන එක තමයි කියන්නේ. මොකද වෙනසක් වෙන්නුම් කරන්න බෑ. බලන බලන හැම පැත්තම එක වගේ. එහෙමත් වැරද්දක් නේ. ඒකයි කියන්නේ නැත කිව්වත් දෘෂ්ටියක්. ඒකට මේ මතක තියාගන්න ශූන්‍යයි මොකුත් නැහැ කියන එකත් නෙවෙයි. ඇත කිව්වත් දෘෂ්ටියක් නැත කිව්වත් දෘෂ්ටියක්. දැන් අපිට උත්තරයක් දෙන්න වෙනවා. ඔහොම පේන්න හේතුවක් තියෙනවා. මොකද පෙනීම කියන එක සත්‍යයක්. බල්ලට පේනවා කියන එක ඒක වැරද්දක් නැහැ නේ. පේන්නේ නැත්නම් තමයි වැරද්ද තියෙන්නේ. ඒක ඇහැ ඇහි ප්‍රශ්නේ. අපිට මොකුත් පේන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. පෙනීම කියන සිද්ධිය ඇති වෙන්නේ නැත්නම් ඒක මොකක් හරි වැරද්දක් නේ. ඔව් දැන් නිකන් හිතන්න දැන් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ කිව්වොත් ප්‍රශ්නයක් නේද? ඇසීම කියන සිද්ධිය තියෙනවා. පෙනීම කියන සිද්ධිය තියෙනවා. ඕව නැත්තම් වෙන වැරද්ද. හරි? ඇසීම කියන එක, පෙනීම කියන එක, දැනීම කියන එක, දැන ගැනීම කියන එක. අතයි දික්ට සුත මුත විඤ්ඤාත. දික්ට කියන්නේ දැකීම. සුත කියන්නේ ඇසීම. විඤ්ඤාත කියන්නේ දැනීම. නැහැ, දැන ගැනීම. මුත කියන්නේ දැනීම. මුත කියනකොට මේ ආයතන තුනක් දානවා. දැනීමට ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. මේ තුනම දැනීම නේද? ඒකට පොදු නමක් දෙනවා මුත. දිට්ඨ, සුත, මුත. ඊළඟට මනසෙන් දැනගන්න විඤ්ඤාත. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. අර 6 4කට අඩු කරනවා දැන් ඈ. දැනීම් තුනක් එකකට දාලා මුත කියව නමක් දෙන්න. දැන් ආයතන 6. ඒක තෝරගන්නකො ඕන්න එකකට දාන්න ඕන්න දෙකකට දාන්න. පෙනීම කියන කරුණ ඇහැ සම්බන්ධයෙන් සිද්ධ වෙනවා නේද? ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද?
බැ.
ඒ ඇසීම වෙන කරුණ. වෙන කෘත්‍යය. ඒකයි දිට්ඨ සුත. නේද? අපි ඒ දෙක වර්ග දෙකක් නේ ගන්නෙ. පෙනීම එකක්, ඇසීම එකක්. ඊළඟට දැනීම තව එකක්. දැනීම් જાති තුනක් අපිට වෙන් කරන්න පුළුවන්. ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා නේ. දැනීම මුත. ඊළඟට දැනගන්නවා කියන කරුණු හතර තමයි දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ. කෙනෙක් කියනවා නම් ඔය හතරත් වෙන්නේ නැහැ කියලා. ශූන්‍යයි ඔය හතරත් වෙන්නේ නැහැ කියලා. ඒක ඒක තව දෘෂ්ටියක් විතරයි. නේද? බල්ලා ඉන්නවා කිව්වා වගේ තවත් දෘෂ්ටියක් මොකුත් පේන්නේ නැහැ. මොකුත් පැහෙන්නේ නැහැ. මොකුත් දැනෙන්නේ නැහැ. මොකුත් දැනගන්නේ නැහැ. නේද? ඒ තේරුම් ගන්න අපි දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ කියලා කරුණු හතරක් තියෙනවා. හරි? අපි බල්ලගේ උපමාව ගත්තොත් බල්ලට පෙනීම කියන කතාවක් තියෙනවා. ඌට පේන්නේ නැහැ කියලා අපි තීරණය කරන්න ගියොත් අපි වැරදින්නේ. සම්බල්ලට ඒ වගේ පේන එකේ වැරද්දක් තියනවද? නෑ. ඇහක් තියනවා නම් පේන්න ඕන. නේද? පේන්න නැත්තම් ඉතින් කියන්න වෙනවා ඔබේ මෑ ඇහෙලෙලා. නේද? කණ්ණාඩි දෙකක් දාගන්න නැත්තම් කාචයක් දාගන්න මොකක් හරි කරන්න කියන්න වෙනවා නේද? එතකොට මම භාවනා කරලා මොකුත් පේන්නේ නැහැ. මම ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා ඇස් බලවනවා. කියන්නේ. පෙනීම නැති වුණොත් ඒක අඩුවක්. නේද? දැන් පෙනීමේද එතකොට වැරද්ද තියෙන්නේ? පෙනීමේ නෙමෙයි. පෙනීම නිසා හිතන දේ. පෙනීම නිසා දෙයක් පැනෙව්වොත් ඇත කියන දෘෂ්ටියට. පෙනීම නිසා බල්ලෙක් ඉන්නවා කිව්වොත් ඒක හිතන දෙයක්. ඒ දෘෂ්ටියක්. මතයක්. නේද? පෙනීමේ නෙමෙයි වැරද්ද. පෙනීම නිසා බල්ලෙක් එතන ඉන්නවා කියලා පණ ඕන එක. ඒක නේද වැරද්ද තියෙන්නේ? දැන් බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවද? නෑ, ඉතින් ඡායාව වැටිලා ඡායාව පේන්නේ නැහැ. නේද? ඒක දකිනකොට තව බල්ලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ කියන එකේ නේද වැරද්ද තියෙන්නේ? බල්ලෙක්ව පිහිටෝන එකේ නේද වැරද්ද තියෙන්නේ? එළියේ බල්ලෙක්ව පිහිටෝ. පිහිටෝනවා කියන්නේ සතර මහා ධාතුයන් හදනවා බල්ලෙක්ව. නේද? හදන්නේ හිතෙන් තමයි. එනකට විශ්වාස කරන්නේ එළියේ ඉන්නවා. එළියේ ඉන්න බල්ලා සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපය. ඒ රූපේ අතීත රූපේ, වර්තමාන රූපේ, අනාගත රූපේ. නේද? අතීතෙත් ඔය බල්ලා හිටියා, දැනුත් තියෙනවා, අනාගතෙත් ඉන්නවා කියලා දෘෂ්ටිගත වෙලාමයි එළියේ පිහිටන්නේ, පවතින බවක් දෙන්නේ. නේද? ඒ ටික ඔක්කොම වැරදි කියලා පේනවද? පෙනීමට අමතරව බාහිර ඒ පේන දේ තියෙනවා කියනකොට ඔන්න දෘෂ්ටිගත වෙනවා. මේ පෙනීම නොයෙදුනත් ඒක පැවතුනවා. කියන්නේ ඊයේත් ඕක තිබුණා. මම බලන්න කලිනු තිබුණා. බලන මොහොතෙත් තියෙනවා. අනාගතෙත් පවතිනවා. නේද? ඔක දෘෂ්ටියක් කියලා පේනව නේද? අපි ඡායාව මට්ටමෙන් ගත්තා. ඡායාව උපදින්නෙත් එබෙනකොට නේද? පල්ලෙක් කොහොමද ඡායාව ගැන කතා කළත් ඡායාව හටගන්නෙත් මූ බලනකොට විතරයි. බලන්න මොහොතකට කලින් අඩුගානේ ඡායාවක් තිබුණද බාහිරේ? නෑ. නේද? එබෙන නිසාම නේද ඒක හටගත්තේ. ඒකට ඔළුව අහකට ගන්නකොටම නිරුද්ධයි. නේද? කවුරු හරි බලා හිටියත් දැන් ඔළුව අහකට ගන්නකොට අන ඡායාව නිරුද්ධ වෙලා. දැන් නිරුද්ධ වෙනවා දකින්න. නැති වෙනවා දකින්න. ඒ හින්දා නෑ කියලා හිතුවොත්
මල්ල විශ්වාස කරන්නේ
නෑ. ඈ? මොකුත් නෑ කියන දෘෂ්ටියකට ගියොත්. මේක නිරුද්ධ වෙන දෙයක්. ඒ හින්දා මොකුත් නෑ. මොකුත් නෑ කියලා හිතුවොත් අර එහෙනම් පෙන්නේ කොහොමද? කියන කතාවට යනවා නේද? එතකොට නෑ කියන කතාවත් වැරදි. ඉන්නවා කියන එක එහෙනම් ඌ වෙන්නේ නැති වෙලාවටත් මේ පවතින්නේ. එහෙම පවතින්නේ නැහැ. එතකොට ඉන්නවා කියපු එකත් වැරදි. නැහැ කියපු එකත් වැරදි. නැහැ කියවන දකින්න විදිහකුත් නැහැ. නේද? එතකොට ඇත කියලා කිව්වත් ඒකත් හරි කතාවක් නෙමෙයි. නැත කියලා කිව්වත් ඒකත් නිවැරදිම කතාවක් නෙවෙයි. නේද? ඒකයි ඒවට දෘෂ්ටි කියලා කියන්නේ. ඇත කිව්වත් දෘෂ්ටිය, නැත කිව්වත් දෘෂ්ටිය. දැන් එතකොට එහෙනම් විස්තර කරන්න වෙනවා. එහෙනම් මේ පෙනීම සිද්ධ වුණේ කොහොමද?
හේතුඵල ධර්ම තමයි.
හේතුඵල ධර්ම නැත්තම් පටිච්ච සමුප්පන්න බව කියන්නේ මොනවාද? පටිච්ච සමුප්පාදයක්. පටිච්ච සමුප්පාදේ දකින කෙනාට පුළුවන් ඇත කියන දෘෂ්ටියට යන්නෙත් නැතුව, නැත කියන දෘෂ්ටියට යන්නෙත් නැතුව මේ යථාභූත ස්වභාවය පෙන්වන්න කරන්න. ඇත්ත ඇති හැටි මොකද්ද කියලා කියන්න. ඒකට ඇත්ත ඇති හැටි දකින්න නම් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. ඒ පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීම තමයි බුදුදහම දැකීම කියන්නේ. බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයාට කියා දෙන්නේ ඔය හැංගිලා තියෙන පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරනකොට අර ඇත කියන වැරදි දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන වැරදි දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. පෙනීම කියන සිද්ධිය අඳුරගන්න. පෙනීම කියන සිද්ධිය ඒ පේන්න හේතු යදුන හින්දා පේනවා. මොන පටිච්ච සම්පන්න. දැන් බල්ලට ඒ විදිහට දර්ශනය වෙන්න හේතු යදුන හින්දා දර්ශනය වෙනවා. හා? ඒකයි පටිච්ච සම්පන්න බව කියන්නේ. හරි? එතකොට මෙහෙම පෙන්නුම් කිරීමක් තියනවා. ඒ පෙන්නුම් කිරීමේ වරදක් නැහැ. හැබැයි ඒක දකින්න ඕන. ඒක පටිච්ච සම්පන්නයි. පෙන්නුම් කරපු පළියටම එළියේ තියනවා කියලා දෘෂ්ටියකට ගියොත් ඒක දෘෂ්ටි. ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි? පෙන්නුම් කිරීම නැති වෙනකොට නැහැ කියලා මතයකට ගියොත් ඒකත් දෘෂ්ටි. මොකද නැහැ කියන්න නම් තියෙන්නේ නැහැ. තිබුණ දෙයක් නැහැ කියන්න හදන්න. නේද? තිබුණ දෙයක් ගැන කතා කරන්නත් බෑ, නැති දෙයක් ගැන කතා කරන්නත් බෑ. කතා කරන්න පුළුවන් එකම ස්වභාවය පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක් කියනකොට ඇත කියන දෘෂ්ටියට අහු වෙන්නේත් නැහැ, නැත කියන දෘෂ්ටියට අහු වෙන්නේත් නැහැ. හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට පෙන්නුම් කරනවා. පෙන්නුම් කරනවා කියන එකට තව වචනයක් විද්‍යමාන වෙනවා. විද්‍යමාන වෙනවා, පෙන්වුම් කරනවා. විද්‍යමාන වෙනවා කියන එක දන්නව නේද? දැන් වතුරේ ඡායාවක් පෙන්වුම් කරනවා, විද්‍යමානයි. නේද? ඒ දැන් වතුරේ හැදෙන ඡායාවක් දිහා බලලා මේ බල්ලා කරපු වැඩේ නේද? බල්ලෙක්ව විද්‍යමානයි. දැන් අද කාලේ තියෙන අර ලේසර් වලින් හදන පින්තූර එහෙම දැකලා ඇති නේ? 3D ඒවා හදන එක එක දැකලා තියෙනවද? තියෙනව නේද මේ හැරි? මම හිතන්නේ අර පාර්ලිමේන්තු එක ළඟ එතන තියෙනව නේද පත්තරම්? ගිහිල්ලා බලන්න දැකලා නැහැ. ලයිට් වලින් හදන්න පුළුවන් රූප. කරුවල වෙලාවට අර දුමක් එහෙම දාලා ඕකට ලයිට් ලේසර් මේව දාලා එතන නිකන් මේ එක එක ඒවා හදනවා. එතකොට අපිට තියෙනවා ඉන්නවා වගේ පේන. හරි? එතකොට එහෙම පෙනුනට අපි දැන් එතෙන්ට ගිහින් ඇල්ලුවොත් පහ වෙයිද? ඔව්. තියෙනවා වගේ පේනවා. හරි? දැන් අපි සතේ කලියෙක් ව එහෙම හදලා පෙන්වන්න පුළුවන් 3D විදිහට. හරි? ඒ දුම් ටිකක් යවලා ඔක එක එක විදිහට ලයිට් දාලා නේද? අලියෙක්ව හදලා පෙන්වන්න පුළුවන්. දැන් හිතනවා අන්න අලියෙක්. මො හොඳේ තනනවා කන් දෙක හොල්ලනවා ඔක්කොම කරනවා ඈ ඔව් එහෙම හදන්න පුළුවන් ඒ කියන්නේ පෙන්눔 කරනවා දැන් කවුරු හරි කිව්වොත් එහෙම පේන්නේ නැහැ කියලා ඒක හරිද පේනවා ඒත් තව කවුරු හරි කිව්වොත් අන්න පේන නිසා අතන අලියෙක් ඉන්නවා කියලා ඒකත් සරයි ඈ ඒකට පේනවද තියනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැඩේ අපිට කියන්න තියෙන්නේ අලියෙක්ව පටිච්ච සමුප්පන්න වුණා. අලියෙක්ව පටිච්ච සමුප්පන්න වුණා. පටිච්ච සමුප්පන්න අලියෙක් නම් හිටියා. ඒ කියන්නේ ඒ හේතු ප්‍රත්‍යයන් යෙදෙනකන් අපිට අලියා ගැන කතා කරන්න පුළුවන්. ඒ හේතු ප්‍රත්‍යයන් යෙදෙන්නේ නැත්නම් අලියා ගැන කතා කරන්න බෑ. තේරුණාද? එතකොට ඒ අලියට නිකම් පවතින්න බෑ. ඒකට ආධාර වෙන අර දුම ලයිට් ටික ඒව නැත්තම් අලියෙකුට පිටින්න බෑ. ඒවයින් තොරව අපිට අලියා වෙන් කරලා ගන්න පුළුවන්කමක් තියනවද? නෑ. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ දෙයට පවතීමක් නෑ. පිහිටීමක් නෑ. හරි? හේතු ප්‍රත්‍යයන් තියනකොට විද්‍යමාන වෙනව. හේතු ප්‍රත්‍යයන් නිසා විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වීම තමයි සමුප්පන්න කියන්නේ. සමුප්පන්නයි උප්පන්න වෙලා. ඒ විදිහ දෙයක් පෙන්눔 කරනවා. සමුප්පන්නයි. ඒ සමුප්පන්න වෙලා තියෙන්නේ එතන යෙදෙන හේතුන්ගෙන්මයි. නැතුව මේ හේතුන්ගෙන් තොරව අමුතුවෙන් අලියෙක් ආව නෙවෙයි යෙදෙන. එතකොට අපිට දැන් අපි දකින්න කලින් අතීත අලියෙක් ගැන මේ හේතුන් යෙදෙන්නේ නැති වෙලාවක අලියෙක් ඉන්නවා කියලා කතා කරන්න හැකියාවක් නැහැ. තේරෙනවද? මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ දෙයට පවතිනවා කියලා වෙන් කරන්න බෑ. හරි? හරියට අර වතුරේ ඇති වුණ ඡායාව වගේ. වතුරේ ඇති වුණ ඡායාව ගැන කතා කරන්න පුළුවන් නැත්නම් දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් ඒ හේතු ටික ඒ දෙනකන් විතරයි. ඒ හේතු නැතුව උතන ඔය ඡායාවෙන් පෙන්눔 කරන දේ පැවතුණා කිව්වොත් ඒක දෘෂ්ටි. ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒකට තේරුම් ගන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන සිද්ධි හතරම පටිච්ච සමුප්පන්න සිද්ධි හතර. තේරුණා? මේ සිද්ධි හතර දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. ඔය සිද්ධි හතර පටිච්ච සමුප්පන්න සිද්ධි හතර. ඔය දැන් ඒ වගේ පෙන්눔 කරනකොට උපාද උපදින ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ උපදින්නේ කලින් තිබිලාද? නැහැ. පෙර නොතිබීම හටගන්න ස්වභාවයක් තියෙනවා. පෙර නොතිබීම හට ගන්න ස්වභාවය. කලින් තිබුණා කිව්වොත් වැරදි. ඒකට පැහැදිලි. පෙර නොතිබීම හට ගන්න. ඒකයි සමුප්පන්න කියන්නේ. උපන්න කියන්නේ උපදින්න නම් කලින් තිබිලා බෑ. නේද? ඉපදුනා කියන්නේ පෙර නොතිබීමම හටගත්තු ගතිය. ඒකයි සමුප්පන්න. සමුප්පන්න උනේ නිකන් නෙවෙයි පටිච්ච ඒ ප්‍රත්‍යයන් නිසා. ප්‍රත්‍යයන් උපදින්න ප්‍රත්‍යයන් නිසා ඉපදුනා. ඉපදුනා කියනකොට ඒක ප්‍රත්‍යයන් වෙන් කරලා ඉපදුන දේ කතා කරන්න බෑ. පටිච්ච සමුප්පන්න කියන්නේ තව විදිහකට විස්තර කරන පටිච්ච සමුප්පාදේ මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හොති. අපිට ওই දෙක වෙන් කරලා කතා කරන්න බෑ. ඉමස්මින් සති ඉදං හොති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවමයි. එකක් ගැන විතරක් කතා කරන්න බෑ අනිත් එක නැතුව. අනිත් එකට පවතින්න බෑ ඒක නැතුව නේද? ඉමස්මින් සති ඉදං හොති යන පටිච්ච සමුප්පාදේ විස්තර කරන හැටි. ඉමස්ස උපාදා ඉදං උපජ්ජත. මේ දේ ඉපදිලා නම් මේ දේත් උපදිලාමයි. හරි. ඔකර කාලපරතරයකට දාන්න බෑ. මේක ඉපදිලා ඊට ටිකකට පස්සේ තමයි මේක උපදින්නේ එහෙම කතාවක් නෙවෙයි. ඒ කියන්නේ ඉමස්ස උපාදා ඉදං උපජ්ජත. ඒ කියන්නේ අර එකක් ඉස්සෙල්ලා පෙනිලා අනික පස්සේ පේනව නෙමෙයි. අපි දෙකම එක මොහොතේ. පැහැදිලිද? එක මොහොතේ නොවුනනම් මොන මේ හේතු ඉස්සෙල්ලා හටගෙන ඵලය පස්සේ හට ගන්නා නම් අපිට ඵලය නැතුව හේතු ගැන විතරක් කතා කරන්නත් පුළුවන් නේද? හේතු නැතුව ඵලය ගැන කතා කරන්නත් පුළුවන්. ඒ මේ ටික අයින් වෙලා ඵලය හටගෙන තේන්න. එතකොට පටිච්ච සමුප්පන්න භාවය නෙවෙයි. එතනත් තියෙන හේතුඵල සම්බන්ධයක්. හැබැයි ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. ඒ කියන්නේ දැන් අපි තව උපමාවක් ගත්තොත් දැන් හාල් හින්දා බත් ඇති වෙනවා කිව්වොත් අපිට කියන්න පුළුවන් හාල් හේතු වෙලා තමයි බත් හටගත්තේ නේද? හාල් නැති වුණා නම් බත් හම්බ වෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා හාල් ගේ ඉන්න ඕන බත් කියන්න ගන්න. හැබැයි දැන් ඒ දෙක ගත්තොත් හාල් වලට පවතින්න බැයිද බත් නැතුව? පුළුවන්. බත් වලට පවතින්න බැයිද හාල් නැතුව? එතකොට ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව පවතින්න බෑ ඵලයට. වෙන්න. දැන් මේ හාල්බත් උපමාව පටිච්ච සමුප්පාදේට හරියන්නේ ගැලපෙන්නේ නැහැ. හාල් ටිකක් දිහා බලලා මේකේ බත් ස්වභාවය කතා කරන්න බෑනේ. හේතු නැති වෙලා ඵලය හට ගන්නවා නෙවෙයි. ඒ කියන්නේ එතකොට අපිට හේතුන්ගෙන් තොරව ඵලය ගැන විතරක් දැන් බත් නිගානක් බෙදාගෙන බත් ගැන කතා කර කර ඉන්න පුළුවන්. එතකොට හාල් වැඩක් නැහැ නේ අපි. හාල්ති ගුණක් නැතත් බත් තියෙන. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව ඵලයට පවතින්න පුළුවන්. හේතුන්ගෙන් තොරව ඵලයට පවතින්න බෑ කියන්නේ දැන් මේ අපි තව උපමාවක් ගමු. මේ දැන් බල්බ් එක ගත්තොත් මේ ඊළඟ උපමාව අහගන්න. මේ අනිත් උපමාව අහගන්න. දැන් මේ බල්බ් එක ගත්තොත් හරිද? ඕකේ ආලෝකයක් තියෙනවා නේද? ඔතන අල්ලලා බැලුවොත් රස්නයක් තියෙනවා. ඈ දැන් ඔන්න ඔය දෙක ගන්න. නැත්තම් ඒකේ පාටක් සුදු පාට නේද? සුදු පාටයි එළියයි රස්නේ තුන ගත්තෝ. ඔය එකක්වත් අපිට එකකින් එකක් වෙන් කරලා වෙනම කතා කරන්න පුළුවන්. අර බත් ටික ගත්තා වගේ හාල් නැතුව. එහෙම බෑ. තේම? ඔන්න ඕක තමයි පටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ එයින්ම විද්‍යමානයි. දැන් සුදු පාට විද්‍යමාන වෙන්නේ ඒක පත්තු වෙන නිසාමයි. ආලෝකෙ විද්‍යමාන වෙන්නේ පත්තු වෙන නිසාමයි. ප්‍රශ්නේ විද්‍යමාන වෙන්නේ පත්තු වෙන නිසාමයි. කියන්නේ ප්‍රත්‍යයන් යෙදුන නිසාමයි ඒ ටික ගැන කතා කරන්න පුළුවන්. හරි? දැන් ඕකේ එන විදුලිය එහෙම ප්‍රත්‍යක් විදිහට ගන්න පුළුවන්. කරන්ට් එකක් එනවනේ. ස්විච් එක ඔෆ් කළොත් කරන්ට් එක එන්නේ නැහැ නේද? එතකොට අරවා ගැන කතා කරන්න පුළුවන්. හරි. කරන්ට් එක නිසාමයි ওই ටික තියෙන්නේ. ඒ වුණාට කරන්ට් එක ඉවර වෙලා මේක ආව නෙවෙයි. ඒ දෙකම එකට කතා කරන්න. එහෙනම් අන්න ඕක තමයි මේ පටිච්ච සමුප්පන්න කියන්නේ. එයින්ම පැන නැගුම. එයින්ම විද්‍යමාන. එයින්ම පෙන්නුම් කරන. ඈ? ප්‍රතව නමක් දෙනවා තජ්ජෝ සමන්නාගත කියලා. එයින්ම පැන නැගිලා තියෙනවා. අපිට වෙනම ඒක ගැන දැන් එළිය ගැන වෙනම කතා කරන්න පුළුවන්. එනකට අපිට නුවණක් තියෙනවා මේ කරන්ට් එක තියෙන කම්මයි එළිය තියෙන්නේ. නේද? ඒක නැතුව එළියට පවතින්න බෑ. වෙනවා. සමුදය කියන්නේ ඒ ප්‍රත්‍ය ටිකනේ දැන් කරන්ට් එක කියන්නේ සමුදය. උපන්න ධර්මතාවයේ එළිය. හැබැයි ওই දෙක එකට පවතිනවා. දැන් ප්‍රත්‍ය වෙන් කරලා අනිත් එකට පවතින්න බෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා. ඒක ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු තියනවා නම් ඵලය තියෙනවා. හේතු ඉවර වෙලා ඵලය තියෙනවා නම් එහෙම කියන්න ඕනේ නෑ. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා කියලා. පටිච්ච සමුප්පන්න බව සඳහන් කරන එක විදිහක් මේ දේ තියෙනවා නම් මේ දේ
තියෙනවා.
ඒකේ ඔය හැම එකම පටිච්ච සමුප්පන්නයි. හැබැයි අපි මේ උපමාවට ගත්ත දෙක පටිච්ච සමුප්පන්න නෙමෙයි. ඒ කියන්නේ ආලුයි බතුයි කියනකොට ඉමස්මින් සති ඉදං හෝති කියන කතාවට ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් වෙන හේතු ටිකක් අපි කතා කළොත් ආලුයි බතුයි නැතුව හාල් වලට ප්‍රත්‍ය වෙන තව ප්‍රත්‍ය ටිකක් හොයාගත්තොත් පටිච්ච සමුප්පාදේ දකින්න පුළුවන්. ඒ වෙන ප්‍රත්‍ය ටිකක් හොයාගන්න. එතකොට වෙන ප්‍රත්‍ය ටිකක් නේ. ඒක හරිද කියන එක වෙනම කතා කරන්නේ.
දැන් හාල් කියන එකට ප්‍රතිසම්පද කරන කරපන්නේ.
ඒක ඉතින් Taman දකින හේතු විදිය. ඒක Taman අඳුරගන්න හේතු ප්‍රත්‍ය ටික 90. හේතු ප්‍රත්‍ය අඳුන ගැනීම ප්‍රඥාවේ එක එක මට්ටම් අනුව වෙනස් ඒක එක දකින මට්ටම. තව ප්‍රඥා මට්ටමක කෙනෙකුට තව හේතු ප්‍රත්‍ය ටිකක් පේන්න පුළුවන්. තව ප්‍රඥා මට්ටමක කෙනෙකුට තව හේතු ප්‍රත්‍ය ටිකක් පේන්න පුළුවන්. හරි? දැන් පටවිය ආපෝ තෝජෝ ගැන අහලවත් නැති කෙනෙකුට ඔය කතාව තේරෙන්නේ නැහැ. නේද? ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට පොඩි ළමයෙකුට කිව්වොත් ඔය පටවිය ආපෝ තෝජෝ අය කියලා එයා කියයි මේ මේ ගැටෙන් හරියට කරනවා ගන්න බෑ නේද? පටිසම්පාදේ. නැමෙ හිමයි. අපි දැන් උපමාවක් අල්ලගෙන ඒකේ හැම ලක්ෂණේම හොයන්න යන්න එපා. උපමාවෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ ධර්මතාවය විතරක් ගන්න. ඔයගේකට මම උත්තරේ දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඒකට මම උත්තරේ දෙන්නම්. ඒක තමයි පැහැදිලි කලේ නෑ. මම තව ප්‍රත්‍ය ටිකක් පෙන්වන්නම්. ඒකට තව ටිකකින්. ඈ? දැන් ඕකේ. උපමාවක් කියවුවහම තේරුම් ගන්න ඒ උපමාවෙන් සිද්ධ වෙන අදහස ගන්න ඕන. දැන් මෙතන අදහස තමයි පටිච්ච සමුප්පාද විස්තර කරනවනේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන එක. ඔය ධර්මතාවය තියෙන්නේ මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. මේ දේ නැතුව මේ දේ තියෙනවා කියන කතාව නෙවෙයි. නෝක පැහැදිලිව තේරුම් ගන්න. ඒ කියන්නේ ඒක වැරදි නෑ. ඒක හරි. අයි හැමදේම සංකත ධර්ම කියලා අපි මුලින්ම කිව්වා. ඒක තමයි. ඒක තේරුම් කරන්න තව ටිකක් ඒ ප්‍රඥා මට්ටම් අනුව වෙනස් වෙනවා. ඒ දකින්න මට්ටම. හැබැයි අපි අඳුර ගන්න ඕන මොකද්ද මේ ප්‍රත්‍ය ටික? නිවන ඇරෙන්න හැම එකක්ම සංකතයි කියලා කිව්වනේ. ඒක අපිට පේන්නත් පුළුවන්, අපේන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. ලෝකෙට ඇති හැම සිද්ධියක්ම, ඒ කියන්නේ රූප, චිත්ත, චෛතසික කියන සේරම සංකතද. කෙටියෙන්ම කිව්වොත් ඕකට අහුන වෙන දෙයක් නැහැ. හරි? හැබැයි ඔක ප්‍රඥා මට්ටම් අනුව ඔය දැකීම වෙනස් වෙනවා. හරි. දැන් අපි අර ග්‍රහණය වෙන මට්ටමින් කතා කරමු. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ ඉස්සෙල්ලා තේරුම් ගන්නකො ඒක පැහැදිලිද?
ඒක පැහැදිලි.
ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියන කතාව ඔය දෙකම එක මත අර බඨමිටි දෙක හේතු කළා කියන්නේ නේද? එකක් නැතුව අනිකට පවතින්න බෑ. අනිත් එක ගැන කතා කරන්න බෑ. ඔව්. කරන්ට් එක නැතුව ලයිට් එකේ මේ පාටක් එළියක් ප්‍රශ්නයක් ගැන අපිට කතා කරන්න බෑ. ඒකට ගන්න හේතු ප්‍රත්‍ය මේ හේතු පැත්තයි ඵල පැත්තයි මේ විදිහට ඔබ තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් තොරව ඵලය වෙන් කරන්න බෑ. හරි? හැබැයි අපි මේ සසරේ යන පුද්ගලයා කරන්නේම ඕව වෙන් කරනවා. වැරදි දෘෂ්ටියකට ආවා කියන්නේම වෙන් කරලා පෙන්නවා. දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියපු ගමන්ම මේ දැකීමෙන් තොරව පවතින්න පුළුවන් බල්ලෙක්ව පිහිටෝ. අපි දන්නානේ දැකී බලන හින්දාමයි බල්ලෙක් පිහිටන්නේ කියලා. හැබැයි බල්ලා පටිච්ච සමුප්පාදේ දන්නේ නැති හින්දා
බල්ලා පිහිටන්න අපි පිහිටවන්න ඕනේ.
බල්ලා පිහිටවට අවතාවරය. නේද? පටිච්ච සමුප්පාදේ දැක්කනම් ඌ බල්ලෙක්ව පිහිටන්නේ නැහැ පෙනීම නිසා. හරි? ඒ උපමා මට්ටමින් ගන්න. හරි? ඒක නොපෙහි උට්ටුවට අපිත් පටිච්ච සමුප්පාදේ දැකලා නැත්නම් අපිත් මුලාවත්. අතන බල්බ් එකක් තියෙනවා කියනකොට ওই බල්ලා කරපු වැඩේම නිමේදී අපි කරලා තියෙන්නේ. ඒකමයි යදන්න මම අර තව ටිකකින් කියන්න කිව්වේ හාල් ගැන කතා කරනකොට හාල් ගැන දැනගත්තේ කොහොමද? ආයතනයක් කරා. කොහෙන් දැකලා නේද නැත්නම් අල්ලලා බලලා එතනින් අඳුර ගන්න තව හේතු ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒවා පටිච්ච සමුප්පන්න. මේ ආයතනය අපි ඇහැට මුලා වෙලා තියෙන එක තේරුම් ගන්න උපමාව තමයි බල්ලා වතුරට එබෙනකොට එකෙන් ගන්න තියෙන්නේ. ඒ අදහස. ඒ අදහස අරන් දාන්න ඕන අපි තියනවා කියන හිතන දේවල් ඒයි පටිච්ච සමුප්පන්න භාවයේ දැකලාද නැත්නම් අපි හේතුන්තරව පනෝලද? දැන් අපේ දැකීමෙන්තරෝ ඒවා තියෙන්න බැයිද? අර අතන තියෙන චෛත්‍ය අපි දැක්කත් නැදත් තියෙනවා. තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කොයි වෙලාවෙ හරි දැක්ක හින්දා නේද? ඒක දකින්න කලින් දැනගෙන හිටියද අතන චෛත්‍යයක් තියෙනවා කියලා? නෑ කවදා හරි දැකපු වෙලාවකනේ දැනගත්තේ තියනවා කියලා. දැන් හිතන්නේ කොහමද? මොක වෙන්නත් කලින් ওই චෛත්‍ය තිබිලා තියෙනවා. ඈ දකින මොහොතෙත් තිබුණා. ආයේ ගිහින් බැලුවොත් දකින්න තියෙනවා. අනะ දැන් පිහිටෙව්වා නේද? ප්‍රයත්න දුන්නා නේද?
ආහාරයකටත්
දුන්නේ ඔය දෙයමයි. ඒක තමයි නුවණින් දකින්න. ඒකයි මම කියේ ඒක ප්‍රඥා මට්ටම් අනුව වෙනස් වෙනවා. හේතු ප්‍රත්‍ය. හරි? ඔව්. ඔන්න ඔය ධර්මතාවය තේරුම් ගන්න. යම් කිසි රූපයක් පැනෙව්වා නම් පටිච්ච සමුප්පාදේ දැක්කේ නැහැ. අවිද්‍යාව. අවිද්‍යාව. දැක්කේ නැහැ කියන්නේ අවිද්‍යාව. පටිච්ච සමුප්පාදේ දකින්නේ නැති කෙනා ඉන්නේ අවිද්‍යාවේ. නේද? අවිද්‍යාවට පෙන්නුම් කරන ලෝකේ තමයි අපි පිළිගෙන තියෙන්නේ. ඒ ලෝකෙට අයිති දේවල් තමයි ඔය රූප කියලා පනවන්නේ. ඒ කියන්නේ දැන් අපේ විඤ්ඤාණේ තමයි කියන්නේ ඔන්න ඔහම රූප තියෙනවා කියලා. බල්ලාගේ විඤ්ඤාණේ තමයි කියන්නේ අන්න එළියේ බල්ලෝ ඉන්නවා වතුරේ බල්ලෝ ඉන්නවා. නේද? ඇහෙන් පේන නිසා තියෙනවා කියන දෘෂ්ටියට යනවා. ඇහෙන් පෙනීම කියන්නේ හටගන්නේ. බුදුහාඳුර පෙන්නන්නේ හටගන්න බව දකින්න කෙනා ඇත යන දෘෂ්ටියට යනවා. මේ සත්‍යය ගොඩාක් අහු වෙලා තියෙන්නේ මේ හටගන්න ස්වභාවය.
තේරුම් ගැනීම නේද?
ඔව්. ඒ හටගත්තු එක නේ පවතින දෙයක් කියලා හිතනවා. ඔව්. ඔය සංකත කියන එකයි පටිච්ච සමුප්පන්න කියන එකයි දෙකම එකයි. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගත් වේවයි ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති පිටස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. දැන් ওই ලක්ෂණ තුන දකින්න නැති කෙනාට මොකද වෙන්නේ? ස්ථිර කරනවා, නිට්ටය කරනවා. නිට්ටය සංඥාවට ගිය ගමන් අර ලක්ෂණ වලට වැටෙන්නේ නැහැ. නිට්ටය කරපු ගමන් පිටස්සඤ්ඤතත්තම් පඤ්ඤායති කතාවක් නැහැ. පැවැත් පවතින දේ දීලා. එතකොට තමයි අර වෙනස් වෙන කතාව තියෙන්නේ. දැන් මේක වෙනස් වීමක් නෙමෙයි. යම්කිසි ස්වභාවයක් හට අරන් නිරුද්ධ වුණා. ඒ පටිච්ච සමුප්පන්නයි. තව ස්වභාවයක් හට අරන් නිරුද්ධ වුණා. අපි ඔය දෙක එකයි කියලා සම්බන්ධ කරාම ඔන්න මේක වෙනස් වෙලා කියලා කියනවා. එක මොහොතක දකින කොට හට ගන්න දේ එක දෙයක්. දෙයක් කියලා කිව්වොත් නියම නමට. හරි ස්වභාවය. තව මොහොතක හට ගන්න දේ තව ස්වභාවයක්. ඔය දෙක එකක් වෙන්නේ නැහැ කවදාවත්. මොකද මේ ස්වභාවය හටගත්තේ මේ හේතු හේතුන හින්දා අර ස්වභාවය හටගන්නේ අර හේතු හේතුන හින්දා. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඇහෙන් දකිනකොට අපි දෙයක් පනවනවා. පටිච්ච සමුප්පන්න බව දන්නේ නැහැ. ඇහෙන් දැකීම නිසා එළියේ දෙයක් තියෙනවා කියලා හිතනවා. ඒ දේ කණෙන් අහලත් දැනගන්න පුළුවන් කියලා ඔන්න දැන් දානවා. කවදාවත් පුළුවන් ද ඇහෙන් දැක්ක දේ කණෙන් දැනගන්න? නැත්නම් කණෙන් අහපු දේ ඇහෙන් දැනගන්න? එහෙනම් සද්දයක් ඇහුණාම හැරිලා බලන්නේ මොකද? කණෙන් දැනගත්තු දේ ඇහෙන් දැනගන්න බැයි නම් සද්දයක් ඇහුණකම ඔළුව කරකවන්නේ මොකද? ඒක විශ්වාස කරන හින්ද.
ඈ විශ්වාස කරනවා.
මොකද කණෙන් ඇහෙනකොටම එළිය දෙයක් පිහිටෝලා ඉවරයි ඒකට අදාළ. ඒ දේ ඇහුණ හින්දා දර්ශනේ විද්‍යමාන වුණා නෙමෙයි, පටිච්ච සම්පන්න වුණා නෙවෙයි. තිබුණ හින්දායි ඇහුනේ. නේද? බල්ලගේ දෘෂ්ටියට යනවා නේද? තිබුණ හින්දායි ඇහුනේ. ඒ නිසා ඒක අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්. ඔන්න හරවනවා අනිත් ආයතන. ඈ? ඒ හරවනවා කියන්නේ අනිත් ආයතන උපදිනවා. හැක්කි පැද්දුව දකින්න. සද්දෙන් දැනගෙන පැනෙව්වා දෙයක් පනවපු දෙයක් දකින්න ඔන්න තව ආයතනයක් උපදිනවා. ඕක තමයි මේ අපි සසරේ යනවා කියන්නේ. ආයේ ආයතන උපදිනවා එක මුලාවක්. බල්ලගේ මට්ටමම තමයි ඕක ආයේ කිසි ඒ කියන්නේ ලෝකෙට අයිති මට්ටම කියන්නේ තිරිසන් සතාටත් එකයි අපිටත් එකයි දෙවියන්ටත් එකයි සතර අපාගාමී නිරිසත්තුන්ටත් එකයි. සාරයට බ්‍රහ්මයන්ටත් එකයි. ලෝකේ යන ලෝකිතයි ති දෘෂ්ටිය. ඔය ඉතින් අපි දැන් ස්ථිරව දෘෂ්ටිගත වෙලා ඉන්න එකකින් ඕක දකින්න බෑ. මොකද අපි බල්බ් එක පවතිනවා කියන දෘෂ්ටියක ඉඳන් බල්බ් එක ඉතුරු පෙර නොතිබීම හටගත්තද අහනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා මතේට ගිහින් ඉවරයි. ඒක හරියට අර දැන් බල්ලා අපෙන් ප්‍රශ්න අහන අර ඉන්න බල්ලා පෙර නොතිබීම හටගත්තද කිය. අර ඉන්න බල්ලා පෙර නොතිබීම හටගත්තේ කොහොමද කියලා. දැන් ඉන්නවා කියලා පිළි අරන් ඉවරයි එතකොට. අපි පටිච්ච සමුප්පාදන බව දැක්කනම් ඒ තියෙන බල්බ් එක කොහොමද හටගත්තේ කියලා අහන්න බෑ. පෙනීම නිසා බල්බ් එකක් තියෙනවා කියලා හිතුණා. විද්‍යමාන පෙනුනේ මොකෙන්ද ඇහෙන්? බලන නිසා. බලන නිසා තියෙනවා මිසක් තියෙන නිසා පේනව නෙවෙයි. ඔන්න ඔය ධර්මතාවය. බලන නිසාමයි අපි දැනගන්නේ. හරියට වතුර යටේ එබෙන හින්දමයි පේන්නේ ඡායාව. ඒගොන් නැත්තම් ඡායාවක්වත් වතුරේ නැහැ. ඒ ඡායාවේ මට්ටම ගන්න පටිච්ච සමුප්පන්නයි කියේ. වතුරේ තිබෙන ඡායාව. එතකොට ඔබ තේරුම් ගන්න පහසුයි. වතුරේ තිබෙන ඡායාව. දැන් ඡායාව ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්නවමයි. ඒ හේතු නැත්තම් ඒක ඊට කලින් තිබිලා නැහැ.
බලන නිසායි අපි හේතුන් ටික එදිලා.
බලන නිසාමයි තේරෙන්නේ. ඔය තව අහන නිසාම ඇහෙනවා මිසක් ශබ්ද තියෙන නිසා අපිට ඇහෙනව නෙවෙයි. බලන නිසා පේනවා නිසා මිසක් රූප තියෙන නිසා අපට පේනවා නෙවෙයි. ඒක හරි ගැඹුරුයි එහම කිව්වට. මොකද්ද මේ කියන්නේ කියලා හිතේ. එන කරුණු ගොඩක් තියෙනවා මේ පටිච්චසමුප්පාදේ ඔක්කොම ටික එනවා ඉස්සරහට. ඒක මොකද කරන්නේ? අවිද්‍යාව තියෙනවා, විඥානෙ තියෙනවා, තණ්හාව තියෙනවා, නාම රූපේ තියෙනවා, සලආයතනෙ තියෙනවා, ඕන එකක් ඉස්සරහට ඇවිල්ලා. ඒ අවිද්‍යාවෙන් හදන දේවල් ටික ඔක්කොම තියෙනවා. ඒවත් පටිච්චසමුප්පන්න. පේනවා කියන එකයි තියෙනවා කියන එකයි දෙකක් නේද? පේනවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. තියෙනවා කියන එක දෘෂ්ටිගත වීම. තියෙන නිසා පේනවා නෙවෙයි. බලන නිසා පේනවා. අන්න එහෙම එහෙම නුවණක් හදා ගන්න පුළුවන් නම් මෙච්චර කල් ලෝකේ ආවේ තියෙන නිසා පේනවා. බලන නිසා පේනවා කියන අන්න ප්‍රඥාවෙන්ද පටිච්ච සමුප්පන්න දැන් ප්‍රත්‍ය තමයි බලන්න ඕනකම